අයිබුවන් ආදරණීය දුවේ පුතේ අදත් වෙනදා වගේම ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ අපස සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණයේ විෂයට අදාළ වැඩසටහන සමගයි. අද වැඩසටහන තුලින් අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියට අයත් වෙන 9 වෙනි ඒකකයේ දත්ත සමුදාය පාඩම සම්බන්ධවයි. මේ පාඩමට අදාළ වැඩි විෂය කණු ප්‍රමාණයක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් සිදු කළ යුතු වුවත් ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ පමණක් අද දවසේ පාඩම ඉගෙනීමට සිදු වෙලා තියෙන නිසා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා 10 වසර තොරතුරු හා sannivedana තාක්ෂණයේ පෙළ පොතක් ළඟට අරගෙන අද පාඩමත් එක්ක සම්බන්ධ වෙන ලෙස. අද පාඩම ඉදිරිපත් කිරීම සඳහා එකතු වෙනවා ලක්මාල් සර්. ආයුබෝවන් ලක්මාල් සර්.
ආයුබෝවන් දිල්හා රමිස්.
මොනවද ලක්මාල් සර් මේ දවස්වල විස්තර?
මේ දවස්වල ඇති වෙලා තියෙන්නේ ඉස්කෝලේ ළමයි එනවා අස්වැනි සහතික චරිත සහතික අරගෙන යන්න.
ෆයිල් ගොඩක් අදින්න වෙන්නේ නැති නේද?
ඔව් සමහර ළමයි ඉස්කෝලේ ගොඩක් දේවල් වලට සම්බන්ධයි. ඒගොල්ලෝ කරපු විෂය බාහිර වැඩ ශිෂ්‍ය සමිතිවල ක්‍රියාකාරීත්වය වගේ දේවල් ගත්තම ඒවයි තොරතුරු හොයන්න දවසක් යනවා.
ඔව් නේද? ඇත්තටම සර් අපිට පුළුවන් නේද මේ තොරතුරු පරිගණකගත කරලා තිබුණා හරි ලේසි නේද?
ඔව් මිස් මටත් දැන් හිතිලා තියෙන්නේ පාසලේ ළමයින්ගේ තොරතුරු පරිගණකගත කරලා තියාගත්තා නම් බොහොම ඉක්මනට ඒ වගේම කාර්යක්ෂමව මේගොල්ලන්ගේ අස්වැනි සහතික චරිත සහතික වලට අවශ්‍ය වෙන තොරතුරු ටික හොයාගන්න පුළුවන් නේද කියලා.
ලක්මාල් සර් අද පාඩමත් මේකට සම්බන්ධයි නේද?
ඔව් දිල්හා රමිස් අපිට මොනවා හරි මතක තියාගන්න කිව්වොත් බොහෝ වෙලාවට අපිට ගොඩක් දේවල් අමතක වෙනවා. ඒ අපිට මතක තියාගන්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම ටිකක් නිසායි. මතක තියාගන්න වෙන දත්ත ප්‍රමාණය වැඩි වෙනකොට අපිට දත්ත ලියලා තියාගන්න වෙනවා.
ඒකට නේද අච්චුරු දත්ත සමුදාය කියලා කියන්නේ?
ඔව් දිල්හා රමිස්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක තැම්පත් කරලා තියාගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක තැම්පත් කිරීමේදී අපි පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. අච්චුරු දත්ත සමුදායක නැති ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක අපිට හමු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ක්‍රමානුකූල බව, අවශ්‍ය අවස්ථාවකදී කාර්යක්ෂමව නැවත ලබා ගැනීමේ හැකියාව, විශාල දත්ත ප්‍රමාණයක් අඩු ඉඩක තැන්පත් කිරීමේ හැකියාව, මේ වගේ සුවිශේෂී ලක්ෂණ හින්දා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන් ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. දිල්හා රමිස් අපේ දරුවන්ට දත්ත සමුදායක් කියනක නිර්වචනය කළොත්?
දත්ත සමුදාය කියලා කියන්නේ සංවිධානීය වූ දත්තවල එකතුවක්.
ඔව් අපි බලමු ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ භාවිතය කරන්න කෙනෙකුට ලැබෙන වාසිය මොනවද කියලා.
තොරතුරු සෙවීම වඩාත් කාර්යක්ෂම වීම, ඒ කියන්නේ තොරතුරක් ඉතා ඉක්මනින් හා නිවැරදිව ලබා ගන්න පුළුවන්. උපස්ත පිටපත් ලබා ගැනීමේ පහසුව. ප්‍රධාන තැන්පත් කිරීමට අමතරව අපිට වෙනත් උපාංගයක වෙනත් ස්ථානයක තැන්පත් කරලා තබා ගන්න පුළුවන්. දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ආචයන ධාරිතාවක් වැයවීම. අංකිත ක්‍රමවේදයන් අනුව දත්ත තැන්පත් කරන නිසා වැයවෙන ආචයන ධාරිතාව අඩුයි. දත්ත විශ්ලේෂණ ඉතා පහසුවෙන් හා වේගවත් සිදු කිරීමේ හැකියාව. දත්ත හවුලේ භාවිතය, දත්වල ස්වායත්තභාවය, ඒ වගේම දත්ත සමුදායවල පොදු ලක්ෂණ රැසක් දකින්න හම්බ වෙනවා. ඒ මොනවද කියලා ඔයාලට ලක්මාසර් කියලා දෙයි.
ඔව් දිල්හා රමිස්. අපි දත්ත සමුදායේ ලක්ෂණ ගැන සලකනකොට පළවෙනි ලක්ෂණය විදිහට අපි දකිනවා දත්ත සමතිරික්තතාවෙන් වියුක්ත බව. දත්ත තැම්පත් කිරීමේදී එකම දත්තය දත්ත වගු කීපයක තැම්පත් වීම දත්ත සමතිරික්තතාවය එහෙමත් නැත්නම් ඩේටා රිඩන්ඩන්සි කියලා හඳුන්වනවා. අපේ වැඩසටහන අහගෙන ඉන්න ආදරණීය දරුවනේ ඔබ ඔබේ 10 වසර පෙළ පොතේ 265 පිටුව පෙරලා ගන්න. දැන් මම කතා කරනවා මේ දත්ත සමතිරික්තතාවය කියන එක පිළිබඳව 265 පිටුවේ තියෙන 9.1 සහ 9.2 වගු දෙක ආශ්‍රයෙන්. ඔයගලන්ට 9.1 වගුවෙන් පෙන්වන්නේ පාසලක ඇතුළත් වීම ලේඛනය. ඒ වගේම 9.2 වගුවෙන් පෙන්වනවා පුස්තකාලයේ සමාජික ලේඛනය. එකම පාසලේ ඇතුළත් වීමේ ලේඛනය හා පුස්තකාල සමාජික ලේඛනයයි මෙහි පෙන්වන්න තියෙන්නේ. අපිට මේ වගු දෙක සලකපුවාම මේ වගු දෙකේ ෆිරෝසා ලායිසි කියලා සඳහන් වෙලා තියෙන දියණියගේ නම ෆිරෝසා රෆීක් විදිහට වෙනස් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනස් කිරීම සිද්ධ කරන්න ගියාම අපිට ඇතුළත් වීමේ වගේ වෙනමවත් පුස්තකාල සමාජික ලේඛනයේදී තවවරකුත් විදිහට දෙවරකට මේක සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම පුස්තකාල සමාජික ලේඛනයේදී ඇගේ නම දෙවතාවක් යෙදලා තියෙන නිසා අපිට එම දෙවතාවෙදිම මේ වෙනස් කිරීම සිද්ධ කරන්න වෙලා තියෙනවා. අපි බලමු මේ දත්තයම සම්බන්ධිත දත්ත සමුදායක තිබුණා නම් කොයිතරම් පහසුවෙන් මේක කරගන්න පුළුවන්ද කියන එක 266 පිටුවේ තියෙන වගු ආශ්‍රයෙන් කතා කරමු. එහි පළමු වගුවෙන් පෙන්නනවා ශිෂ්‍ය ඇතුළත් වීමට සම්බන්ධ තොරතුරු සහිත වගුව. දෙවැනි වගුවෙන් ශිෂ්‍යයා පොත් ලබා ගැනීම සම්බන්ධ පුස්තකාල වගුවත් පුස්තකාලයේ ඇති පොත් පිළිබඳව විස්තර තුන්වැනි වගුවෙනුත් සටහන් කරනවා. ඒ වගේම ඊළඟ ලක්ෂණය විදිහට අපි දකිනවා දත්ත සංගතව පැවතීම. දත්ත සංගතතාවය කියලා එක අපි ඇති කරන්නේ දත්ත සමතරික්තතාවය නැති කිරීමේ. ඒ කියන්නේ නැවත නැවත වගුවල දත්ත තැන්පත් වීම වලක්වාලන එක තමයි දත්ත සංගතව පවත්වාගෙන යනවායි කියලා කියන්නේ. ඊළඟට අපි කාර්යක්ෂමතාව වැඩි වීම සලකනවා. දත්ත සමුදාය වගුවක් හොඳින් සංවිධානය කරලා තියෙන නිසා දත්ත තැන්පත් කිරීම ලබා ගැනීම හා සංස්කරණය වගේ දේවල් කරන්න ඉතා පහසුවෙන් පුළුවන්. ඒ වගේම ඉතා වේගෙන් කරන්නත් පුළුවන්. මේක අපි කාර්යක්ෂමතාවයේ වැඩිවීම විදිහට සලකනවා. දත්ත වගුවක නිර්වද්‍යතාවය වැඩි. දත්ත සමතරික්තතාවය පාලනය කරලා තියෙන බැවිනුත් සංගතතාව ආරක්ෂා කරන බැවිනුත් ලබා ගන්න තොරතුරුවල නිර්වද්‍යතාවය වැඩි වෙනවා. වළංගුතාව වැඩිවීම. දත්ත සමුදායක් සැලසුම් කිරීමේදී ශේෂ්ත්‍රවල ගුණාංග අපි සීමා කිරීම වලට ලක් කරනවා. මේ විදිහට වෙනස් කිරීමෙන් දත්තවල වළංගුතාවය පරීක්ෂා කරලා දත්ත ඇතුළත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුරකථන අංකයකට අයිති අංක ප්‍රමාණය අංක 10ක්. මේ දුරකථන අංකයක් ඇතුළත් කිරීමේ ශේෂ්ත්‍රයකදී අපිට ශේෂ්ත්‍රයේ ගුණාංග වෙනස් කරන්න පුළුවන් ඉලක්කම් 10ක් පමණක් ඇතුළ කරන්න පුළුවන් විදිහට. එහෙමනම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දුරකථන අංකයක තියෙන ඉලක්කම් 10 විතරයි මේ වගුවේදී ඇතුළු කරන්න දෙන්නේ. ඉලක්කම් 11ක් ඇතුළු කරන්න දෙන්නෙත් නැහැ. 10ට වඩා අඩු සංඛ්‍යාවක් ඇතුළු කරන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ දත්ත ඇතුළු කිරීමේදීම ඉතා ඉහළ වළංගු භාවයක් මේ දත්තවලට ඇති කරනවා. දත්තවල ආරක්ෂාව. අපි දත්ත සමුදායකදී දකින හොඳම දේ තමයි මේ දත්ත ආරක්ෂා කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා තියෙන එක. මුරපද ආරක්ෂාවක්, ඒ වගේම දත්ත গুপ্ত කේතනය කරලා අනවසර ප්‍රවේශ වන්නන්ට මේ දත්ත හොරකම් කරන්න හදන හැකර්වරුන්ට මේක ගන්න බැරි මට්ටමකට හදන්න පුළුවන්. මේකට අපි කියනවා දත්ත গুপ্ত කේතනය කියලා. දත්ත গুপ্ত කේතනය කියලා කියන්නේ ඔගලන්ට මේ ගැන හොඳටම පැහැදිලි වෙයි 268 පිටුවේ 9.4 රූපේ දැක්කොත්. වගුවේ තියෙන දත්ත ටික গুপ্ত කේතනය කරපුවාම ඒක පෙන්වන්නේ සංකේත විදිහට. මේ සංකේත බවට පත් කිරීමට සංකේත වලින් යුක්ත දත්ත ගොනුවක් බවට හැරවීමට අපි කියනවා ඩේටා එන්ක්‍රිප්ට් කරනවා කියලා. ඒ වගේම අපි නැවත දත්ත වගුව බවට පත් කර ගැනීමට ඩේටා ඩීක්‍රිප්ට් කිරීම, එහෙම නැත්නම් විකේතනය කියලා කියනවා. මේ සඳහා එන්ක්‍රිප්ට් කිරීමේදී භාවිත කරන ලද මුරපදයක් භාවිත කරන්න වෙනවා ඩීක්‍රිප්ට් කිරීමේදී. මුරපදය දන්න කෙනෙකුට විතරයි මේක විකේතනය කරලා නැවත වගුව ලබා ගන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් දැන් ඔයාලට හරි ලේසි නේද ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකයි අත්තිරු දත්ත සමුදායකයි වෙනස්කම් මොනවද කියලා අහුවෝ? හරිම පහසුයි. අත්තිරු දත්ත සමුදායේදී කාර්යක්ෂමතාවය අඩුයි, නිරවද්‍යතාවය අඩුයි, විශ්වාසනීයත්වය අඩුයි. ඒ වගේම දත්ත විශ්ලේෂණයත් අසුයි. හැබැයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේදී කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, නිරවද්‍යතාවය වැඩි, විශ්වාසනීයත්වය වැඩි, දත්ත විශ්ලේෂණය පහසු වෙනවා. මේ පිළිබඳව ඔයාලට තවත් කරුණු රාශියක් 268 පිටුවේ 9.4 වගුවෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු සම්බන්ධිත දත්ත සමුදාය කියන්නේ මොකක්ද මේ පිළිබඳ විස්තර ටික.
අපි දැන් බලමු දත්ත සමුදායක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. වගුවක එක් තීරුවක්, එහෙම නැත්නම් කොලම් එක ශේත්‍රයක් කියලා හඳුන්වනවා. ඒ වගේම තනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට අදාළ දත්ත ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයක් අපි රෙකෝඩයක් කියලා හඳුන්වනවා. රෙකෝඩවල එකතුවක් වගුවක් ලෙසත්, එකිනෙකට සම්බන්ධ වූ වගුවල එකතුවක් සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔයාලට මේ ගැන පැහැදිලි රූප සටහනක් 269 පිටුවේ 9.5 රූප සටහනින් දැක ගන්න පුළුවන්. රූප සටහනට අනුව නම්
පළවෙනිටම තියෙන ඇතුළත් වීම වගුවේ ශේෂ්ත්‍ර හතරක් තියෙනවා. මොනවද? ලියාපදිංචි අංකය, නම, උපන් දිනය, බාරකරුගේ නම. එතකොට ඒ වගුවේ තියෙනවා පුතේ රෙකෝඩ දෙකක් තියෙනවා. බලන්නකෝ ඊළඟ වගුවේ තියෙනවා පුස්තකාලේ වගුවේ තියෙනවා ශේෂ්ත්‍ර හතරක්. ලියාපදිංචි අංකය, පොතේ අංකය, ලබාගත් දිනය, බාර දිය යුතු දිනය. එතකොට ඒ වගුවේ රෙකෝඩ හතරක් ඔයාට දැක ගන්න පුළුවන්.
ඒ වගේම අපේ වැඩසටහන අහගෙන ඉන්න දරුවන්ට අපි මතක් කරමු මේ පාඩමත් එක්ක කොහොමද අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න යොමු වෙන්නේ කියලා. ඔව් දරුවනේ, ඔගොල්ලන්ට මේ මිස් කතා කරපු කොටසෙන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුලදී ප්‍රශ්න යොමු වෙනවා. බොහෝ වෙලාවට මෙම කොටසේදී අහනවා ඔබෙන් රෙකෝඩ ගණන, ශේෂ්ත්‍ර ගණන, වෙන වෙනම හෝ රෙකෝඩ හා ශේෂ්ත්‍ර ගණන කොහොමද කියලා දත්ත සමුදායට අදාළ වගුවක් හෝ වගු කිහිපයක් දීලා ඒවට අදාළවයි මේ ප්‍රශ්නය අහන්නේ. ඒ වගේම අපි දෙවනි පේපර් එකට ගියාම දෙවනි පේපර් එකේ හැම අවුරුද්දකම 2007 සිට මේ දක්වා දත්ත සමුදාය පාඩමට අදාළව ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. මේ ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් හැටියට යොමු වෙන නිසාත් ඔබට ඉතා පහසුවෙන් එහි ලකුණු 10 ලබා ගත හැකි නිසාත් ඔබ මේ ප්‍රශ්නේ තෝරාගනු ඇතයි අපි සිතනවා. ඒ වගේම දරුවනේ, මේ ප්‍රශ්නෙත් රෙකෝඩ සහ ශේෂ්ත්‍ර පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක් යොමු වෙනවා. එහෙම නැත්නම් ලකුණු 2ක ප්‍රශ්නයක් විදිහට මේ රෙකෝඩ ප්‍රමාණය ශේෂ්ත්‍ර ප්‍රමාණය පිළිබඳව හෝ රෙකෝඩයක් ශේෂ්ත්‍රයක් යන්න හඳුන්වන්න කියන එක පිළිබඳව මෙතනදී ඔබේ දැනුම පරීක්ෂාවට ලක් වෙනවා. අපි මීළඟට බලමු ඉල්හාරමිස්ගේ හඳුන්වා දීමෙන් අනතුරුව දත්ත සමුදායකදී ඉතා වැදගත් වන ප්‍රාථමික අතුරක් කියන්නේ මොකද්ද කියලා. වගුවක අඩංගු වෙන රෙකෝඩ අතරින් එක් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි තීරුවක් හෝ තීරු සංයෝජනයක් ප්‍රාථමික අතුරක් කියලා හඳුන්වනවා. ඔව් දරුවනේ, අපි ආයම පාරක් ඒක මතක් කරනවා. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත වන්නා වූ තීරුවක් හෝ තීරු සංයෝජනයක් ප්‍රාථමික යතුරක් විදිහට අපි හඳුනා ගන්නවා. ප්‍රාථමික යතුරක් සලකපුවාම ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය හිස් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම දත්තයක් පවතිය යුතුයි. අනුපිටපත් වෙන්නේ නැහැ. සමාන අගයන් පවතින්නේ නැහැ. සමාන වැලියුස් අපිට ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයේදී යොදන්න බෑ. අපි 272 පිටුවේ 9.7 පොත් වගුව සලකලා බලමු. මේ වගුවේ සෑම පොතකම පරිග්‍රහණ අංකය එකිනෙකට සමාන වෙන්නේ නැහැ. සුරනිමල බස්නායක සහ මොහමඩ් නියාස් යන කර්තෘවරුන් දෙදෙනා පරිගණක භාෂා අධ්‍යයනය යන පොත රචනා කරලා තියෙනවා. රාජ් සුධාකරන් යන කර්තෘවරයා දෙමළ බස ඉගෙනුම සහ සිංහල දෙමළ ශබ්දකෝෂය යන පොත් දෙකම රචනා කරලා තියෙනවා. රචනා හුරුව දෙමළ බස ඉගෙනුම යන පොත් දෙකෙහි මිල සමාන වෙලක් තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව හා සිංහල දෙමළ ශබ්දකෝෂය යන පොත් 6 බැගින් තියෙනවා. මේ වගුව සලකනකොට අපිට පේනවා සමානතා තියෙන ස්ථානයන් කිහිපයක් තියෙනවා. ඒ සමානකම් ඒ විදිහට අපිට පෙනුණත් පරිග්‍රහණ අංකය කොයිම වෙලාවකවත් සමාන වුණේ නැහැ. එහෙමනම් පොතක් හඳුනා ගැනීම සඳහා මේ වගුවට මම යෝජනා කරනවා නැවත නැවත නොයෙදෙන එකිනෙකට සමාන නොවන පොතේ පරිග්‍රහණ අංකය කියන එක ප්‍රාථමික යතුරු විදිහට. එය අනන්‍ය අගයන්ගෙන් සමන්විත නිසා ඒ ශේෂ්ත්‍රය තමයි වඩාත් සුදුසු වෙන්නේ ප්‍රාථමික යතුරක් සඳහා. ඒ වගේම මම ප්‍රාථමික යතුරක් ගැන කියනකොට කිව්වා තීරුවක් හෝ තීරු සංයෝජනයක් කියලා. අපි ඊළඟට බලමු තීරු සංයෝජනයකදී කොහොමද වෙන්නේ කියලා. 173 පිටුවේ 9.9 වගුව බලන්න. අවුරුද්ද, ඒ වගේම ක්‍රීඩාව පිළිබඳව සටහනක් තියෙනවා. 2013 අවුරුද්දෙත් ක්‍රිකට් පාපන්දු අත්පන්දු මේ වගුවට අනුව තිබිලා තියෙනවා. ඒ වගේම 2014 අවුරුද්දෙත් මේ වගුවට අනුව මේ ඉවෙන්ට් එක තිබිලා තියෙනවා. එතකොට දරුවනේ අපිට ක්‍රිකට් කියලා ගත්තොත් ක්‍රිකට් දෙපාරක් ඉදලා තියෙනවා. 2013 කියලා ගත්තොත් 2013 තුන් පාරක් ඉදලා තියෙනවා. 2014 කියලා ගත්තොත් 2014 තුන් පාරක් ඉදලා තියෙනවා. එහෙමනම් අපිට මේකේ ඊළඟ තීරුවකට යනවා. අපි නායක උපනායක බැලුවොත් රස්මි සේනාරත්න ජාලිය සාරංග අහමඩ් නවාස් මේගොල්ලන් ගැන විස්තර බැලුවොත් එහෙම එක්ක උපනායක නැත්තම් නායක. එතකොට මේගොල්ලන්ගේ යම් යම් සම්බන්ධතා තියෙනවා. ජාලිය සාරංග අවුරුදු දෙකක පාපන්දු කණ්ඩායමේ නායකයා වෙනවා. එතකොට අපිට මේ ජාලිය සාරංගගේ දෙවතාවක් නම යෙදීම නිසා අපිට නායක කියන ශ්‍රේෂ්ඨය ගන්නත් බැරි වෙනවා. අපි දැන් මේ හොයන්නේ අනේ ප්‍රාථමික අතුරු ශ්‍රේෂ්ඨයක් හදාගන්න. ඒ වගේම සුදේශ් තරංග කියන නම දෙපාරක් යෙදෙන නිසා උපනායක ශ්‍රේෂ්ඨය අපිට ප්‍රාථමික අතුරක් විදිහට සලකන්නත් බෑ. දැන් අපිට සිද්ධ වෙනවා ශ්‍රේෂ්ඨ එකකට වඩා වැඩි ගණනක්, ඒ කියන්නේ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු කරලා හදාගන්න යතුරක් නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් අපේ දරුවෝ දන්නවා මේ කියන්නේ යන්නේ සංයුක්ත යතුරක් ගැන. වගුවක රෙකෝඩයක් අනන්නේව හඳුනා ගන්න තීරු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හෝ සංයෝජනය කරලා හදාගන්න ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රවලට අපි කියනවා සංයුක්ත යතුරු ශේෂ්ත්‍රයක් කියලා. එහෙමනම් අපිට 2013 ක්‍රිකට් කියන එක ගත්තොත්, ඒ කියන්නේ වර්ෂය සහ ක්‍රීඩාව කියන තීරු දෙක එකතු කරලා අපේ සංයුක්ත යතුරු නිර්මාණය කරගත්තොත් අනන්‍යව මේක හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් 2013 ක්‍රිකට් කියන එක ගත්තොත් ඒකේ රස්මි සේනාරත්න නායකයා විදිහටත් මුබාරක් හුසෙන් උපනායකයා විදිහටත් ඉන්නවා. ඒක 2014 ක්‍රිකට් කියන එකත් එක්ක සමාන වෙන්නේ නැහැ. එයා අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. තව අවුරුද්දක් ගිහිල්ලා අපි 2015 ක්‍රිකට් කියන එක දැම්මොත් ආයි ඒකත් අනන්‍යව අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් මේ 273 පිටුවේ සඳහන් වෙලා තියෙන වගුවත් එක්ක අපි සලකපුවාම අපිට ශේෂ්ත්‍ර දෙකක් ඕන වෙනවා ප්‍රාථමික අතුර හදාගන්න. එහෙම නැත්නම් සංයුක්ත යතුරක් විදිහටයි ප්‍රාථමික යතුර මෙතනදී අපිට භාවිත කරන්න වෙන්නේ. ඊළඟට අපි තවත් යතුරු ශ්‍රේෂ්ඨයක් හඳුනා ගන්න තමයි මේ සූදානම. ඒ ආගන්තුක යතුර. එක් වගුවක ශ්‍රේෂ්ඨයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකිනම්, මම ආයෙසරයක් මතක් කරනවා, එක වගුවක ශ්‍රේෂ්ඨයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් එම ශ්‍රේෂ්ඨයට අපි කියනවා එම වගුවේ පවතින ආගන්තුක යතුරු කියලා. එක වගුවක ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක තියෙන තොරතුරු අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ආගන්තුක යතුරක්, විදේශ යතුරක් කියලා. අපි උදාහරණයක් විදිහට 274 පිටුවේ තියෙන 9.11 සහ 9.12 වගු දෙක සැලකුවොත් ලියාපදිංචි අංකයේ 100-101 විදිහට මනෝදයාරත්න ෆිරෝසා රෆීක් ඉන්නවා වගේම විභාග වගුවේදී විභාග අංක දෙකක් ඒ දෙන්න වෙනුවෙන් වෙනම තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය ලියාපදිංචි අංකය ආගන්තුක යතුර විදිහට විභාග වගුවේදී ඊයදලා තියෙනවා. එහෙමනම් අපිට විභාග අංකයෙන් විභාග වගුවේ විස්තර අනන්‍යව හඳුනා ගන්නවා වගේම විභාග වගුවේ තොරතුරු ශිෂ්‍ය විස්තර සහිත වගුවේ තොරතුරුත් එක්ක සම්බන්ධ කරගන්න ආගන්තුක යතුර වැදගත් වෙලා තියෙනවා. එහෙමනම් අපි අර කලින් කියපු එක් වගුවක ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම් මෙම ශේෂ්ත්‍රය එම වගුවේහි පවතින ආගන්තුක යතුරයි. එහෙමනම් විෂය වගුවේදී ආගන්තුක යතුර වෙන්නේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය නේද? ශිෂ්‍ය වගුවේ ලියාපදිංචි අංකය තමයි විෂය වගුවේ ආගන්තුක යතුර වෙන්නේ. ආගන්තුක යතුරක් ගත්තම වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් වෙන එකත්, සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීමත්, එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර ලෙස පැවතීමත් කියන සුවිශේෂිතා ආගන්තුක යතුරක් එක්ක අපිට හැම වෙලෙම මතක තියාගත යුතු කරුණු වෙනවා. එහෙමනම් අපි බලමු මේ දත්ත අනුපිටපත් වීම, ඩේටා ඩුප්ලිකේෂන් කියන්නේ මොකද්ද කියලා. මේ ගැන අපිට හොඳ විස්තරයක් දිල්හරමිස් දැන් කරාවි.
හරි දරුවනි, අපි එහෙනම් දත්ත අනුපිටපත් වීම ගැන 275 පිටුවේ තියෙන 9.14 වගුවත් එක්ක සාකච්ඡා කරමු. බලන්නේ වගුව දිහා. මේ වගුවේ තියෙනවා ශේෂ්ත්‍ර 6ක්. එතන මේ ශේෂ්ත්‍ර 6 ඇතුළත් වීම අංකේ 14:26 කවිඳු ප්‍රභාෂ්වර, 14:27 මීනා දේවි රාමනාද, 14:27 මොහොමඩ් මලික්කාර්. මේ ළමයි තුන් දෙනාගේම ලකුණු නැවත නැවත පිටවත් වීමක් අපිට දකින්න ලැබෙනවා. එක් එක් තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීම ඩේටා ඩුප්ලිකේෂන් කියලා හඳුන්වනවා. අපිට මෙහෙම දත්ත අනුපිටපත් වීම නිසා අවශ්‍ය රසක් දැක ගන්න පුළුවන්. එක අවශ්‍යයක් තමයි රෙකෝඩවල අනන්‍යතාවය පවත්වාගෙන යෑමට ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් තෝරා ගැනීමට නොහැකි වීම. බලන්න 9.14 වගුව දිහා ඇතුළත් වීම අංකය තුල 14:26 කියන අංකයේ දෙපාරක් පිටපත් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට මොකද්ද අපි මේ වගුවේ ගන්නේ ප්‍රාථමික යතුරු කියලා හොයා ගැනීමට අපහසු වෙනවා. ඊළඟ අවාසිය තමයි නිවැරදිව දත්ත විශ්ලේෂණය කිරීමට නොහැකි වීම. මේ වගුව දිහා බැලුවාම ලකුණු 60ට වැඩියෙන් ලබාගත් සිසුන් 5 දෙනෙකු පෙන්눔 කරනවා. හැබැයි පන්තියේ ඉන්නේ ළමයි 3 දෙනයි. අපිට නිවැරදිව දත්ත විශ්ලේෂණය කිරීමට නොහැකි වෙනවා. ඊළඟ අවාසිය තමයි දත්ත සමුදායේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙත වගුවට වර්ෂ ගණනාවක ලකුණු ආදානය කිරීමේදී එකම සිසුවාගේ ඇතුළත් වීමාංකයේ නම උපන් දිනය ඇතුළත් කිරීමට වැඩි කාලයක් ගත වෙනවා. ඒ හින්දා මෙහි කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙනවා. ඊළඟ අවශ්‍යය තමයි දෝෂ සහිත තොරතුරු ලැබීමට ඇති හැකියාව වැඩිවීම. ඒ කියන්නේ එකම දත්ත නැවත නැවත ඇතුළත් කිරීමේදී අපිට වැරදි වෙන්න පුළුවන්. එකම නම ඇතුළත් කරනකොට අපේ අතින් නම වැරදෙන්න පුළුවන්. ඒ වගේ වැරදි අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ අවශ්‍යය තමයි දත්ත ආදානය කිරීම අපහසු වීම. සිසුවෙකු ලබාගත් ලකුණු ඇතුළත් කිරීමට ඔහුගේ නම උපන් දිනේ නැවත නැවත ආදානය කිරීමට සිදුවීම. ඊළඟට දත්ත මැකීමේදී දෝෂ ඇතිවීම. එක් ශිෂ්‍යයෙකුට අදාළ රෙකෝඩ කිහිපයක් පවතින බැවින් ඒවා මැකීමේදී අතපසු වීම සිදුවේ හැකි වෙනවා. දත්ත යාවත්කාලීන කිරීම අපහසු වෙනවා. මේ වගේ තනි වගුවක සියලුම දත්ත ඇතුළත් කිරීම නිසා අපිට අවාසි ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ හින්දා අපි මෙම තත්ත්වය පාලනය කිරීමට එවැනි වගු කිහිපයකට වෙන් කරලා අපේ දත්ත සමුදාය සකස් කරනවා නම් අපේ දත්ත සමුදාය වඩාත් කාර්යක්ෂම වෙනවා. අපි ඊළඟට බලමු දත්ත සමුදාය වගුවක නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය වන දත්ත පෙරූප පිළිබඳව. දත්ත පෙරූප. දත්ත පෙරූප කියලා කියන්නේ එක් ක්ෂේත්‍රයකට අදාළ දත්ත වර්ගය දත්ත පෙරූපයක් ලෙස හඳුනනවා. අපි සාකච්ඡා කරමු බලන්න බහුලව භාවිතා කරන දත්ත පෙරූප කිහිපයක් පිළිබඳව. මේ පිළිබඳව ඔයාලට 277 පිටුවේ ලොකු විස්තරයක් තියෙනවා. ඒ විස්තරයත් එක්කම අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපිට පළවෙනිටම දකින්න තියෙන data type එක තමයි සංඛ්‍යාත්මක numeric. මේව අපි යොදාගෙන ලබන්නේ ගණනය කිරීම සඳහා. මේක ආකාර දෙකක් තියෙනවා. integer ධන හෝ ඍණව පවතින පූර්ණ සංඛ්‍යා සඳහා real දශම සහිත පවතින ධන හෝ ඍණ සංඛ්‍යා වෙනවා. ඊළඟ දත්ත පෙරූපයේ තමයි පාඨ text අක්ෂර ඉලක්කම් හෝ විශේෂ සලකුණු මේ සඳහා අදාළ වෙනවා. ඉලක්කම් භාවිතා කළද ගණනය කිරීමට යොදාගන්නේ නැහැ. උදාහරණයක් විදිහට ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, නාම මේ ඔක්කොම අදාළ වෙන්නේ text විදිහට. ඊළඟ දත්ත පෙරූපයේ තමයි මුදල් currency මූල්‍ය අගයන් දැක්වීමට යොදාගන්නවා. දිනය සහ වේලාව date and time. ඊළඟ දත්ත පෙරූපයේ තමයි boolean සත්‍ය අසත්‍යභාවය වගේ අගයන් දෙකක් පෙන්වීමට තමයි අපි මේ boolean කියන දත්ත පෙරූපය යොදාගන්නේ. බලන්න ඔයාලට දීලා තියෙන උදාහරණයේ වගුවක් නිර්මාණය කිරීමේදී ශේෂ්ඨට අදාළ දත්ත පෙරූප හඳුනාගන්නේ කියලා තියෙන කොටසේ පොතේ පරිග්‍රහණ අංකය. ඒක එතකොට වෙන්නේ text පාඩයක් වෙනවා. මාතෘකාව ඒකත් text එකක්. කතෘගේ නම text එකක්. පොතක මිල මුදල් currency. පොත් ගණන අපි ගණනය කිරීම සඳහා භාවිතා වෙන හින්දා numeric සංඛ්‍යා විදිහට තමයි දත්ත පෙරූප යොදාගන්නේ. එහෙනම් දැන් දරුවනේ ඔයාලට 278 පිටුවේ තියෙන ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම දැනුම ලැබී ඇති බව අපි විශ්වාස කරනවා.
ඔව් දිල්හරමි. අත්තරු දත්ත සමුදායක තියෙන තොරතුරු ඉලෙක්ට්‍රොනික දත් මාධ්‍යයකට පරිවර්තනය කරන්න ගියාම අපි සලකනවා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක තියෙන වස්තුන්. මේ වස්තුන් ගැන අපි දැන් කතා කරමු. ඔව් දරුවනේ, පරිශීලකයාට දත්ත සමුදාය සැලසුම් කිරීමට නඩත්තු කිරීමට පහසුකම් සලසන ක්‍රමලයක එකතුවක් තමයි අපි දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් විදිහට හඳුනගන්නේ. මේ පද්ධතියේ එකිනෙකට සම්බන්ධ වෙච්ච අවස්ථාවන් හතරක් තියෙනවා. මේ හතර තමයි වස්තුන් විදිහට අපි හඳුනාගන්නේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය. එහෙමනම් අපි බලමු මේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක වස්තුන් කොහොමද හැසිරෙන්නේ කියලා. ආකෘතිපත්‍ර. ආකෘතිපත්‍ර කියලා කියන්නේ දත්ත ආදානය කරන්න වගේම දත්ත බලා ගන්නත් පරිශීලකයාට පහසුකම් සලසන දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක අංගය. ඊළඟ අංගය විදිහට අපිට හම්බ වෙන්නේ මේ ආකෘතිපත්‍රත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන නැත්නම් ආකෘතිපත්‍ර වලින් ආදානය කරනු ලබන දත්ත තැන්පත් කරගන්න වගු. සම්බන්ධිත දත්ත සමූහයක් පවත්වාගෙන යෑම තමයි වගුවක කාර්යභාරය වෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙන්නේ විමසුම්. විමසුමකින් කරන්නේ වගුවක් හෝ වගු කිහිපයක අඩංගු දත්ත වලින් අපි යොමු කරන ප්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් දත්ත විශ්ලේෂණය කිරීම තමයි විමසුමක කාර්යභාරය වෙන්නේ. ඊළඟට වාර්තා. වාර්තා වලින් කරන්නේ අපි දත්ත සමුදාය තුළ තියෙන තොරතුරු වලින් අපට අවශ්‍ය විදිහට සාරාංශ කරගත්ත තොරතුරක් මුද්‍රණය කර ගැනීමේ කාර්ය කරගන්නේ අපි වාර්තා හරහා. එහෙමනම් දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් සලකපුවාම ආකෘතිපත්‍ර, වගු, විමසුම් හා වාර්තා කියන මූලික වස්තුන් හතරෙන් තමයි සමන්විත වෙන්නේ.
එහෙනම් ලක්මන් සර් අපි කතා කරමු දත්ත සමුදාය කළමනාකරණ පද්ධති ආශ්‍රිත මොදුකාංග පිළිබඳ. අපිට දකින්න පුළුවන් පළවෙනි මොදුකාංගය තමයි ඇක්සස්. මේක නිෂ්පාදන සමාගම තමයි Microsoft Company එක. ඊළඟ මොදුකාංගය තමයි බේස් The Document Foundation කියන සමාගම තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟ මොදුකාංගය තමයි Oracle. මේ නිර්මාණය කරලා තියෙන්නේ Oracle Corporation කියන සමාගම.
ඔව් දරුවනේ. අපි බලමු දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මුදුකාංග ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. 10 වසරේ ඉගෙන ගන්න අපිට දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මුදුකාංග හැටියට Microsoft Office Access ඒ වගේම LibreOffice Base කියන මුදුකාංග පිළිබඳව පමණක් මෙම එකකේදී සාකච්ඡා කරනවා. එහෙමනම් අපි පියවරෙන් පියවර බලමු මූලික වශයෙන් මෙම මුදුකාංග ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියලා. අපි Microsoft Office Access පාවිච්චි කරනවා නම් අපි ඔබේ පරිශීලක අතුරු මුහුණතේ Start menu එකට ගිහිල්ලා මේකේ Programs ඊළඟට Microsoft Office කියන folder එක හොයාගෙන Microsoft Office Access කියන මුදුකාංගය අපි තෝරගන්නවා. මේ මුදුකාංගය විවෘත වුණාට පස්සේ ඒකේ තියෙනවා අපිට blank database, existing database කියලා. එහෙනම් අපි ඒකේ blank database කියන එකයි තෝරගන්නේ. blank database එක තෝරගත්තම ඊළඟට අහනවා අපිට මේ blank database එක තැම්පත් කරන්න ඕනේ folder එක select කරලා මේ folder එකට නමක් දෙන්න කියලා. එහෙනම් ඔන්න අපි folder එකක් select කරගන්නවා. ඒ වගේම අපි create කරන්න හදන database එකට නමකුත් දෙනවා. මේ ටික කරලා ඉවර වුණාම අපිට create කියන button එක උඩ click කිරීමේ අවස්ථාව දෙනවා. ඔන්න අපි database එක create කියන එක උඩ click කරපුවාම අපිට අලුත් database එකක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි කරන්නේ මේ database එකට අදාළ වස්තුන් ඇතුළත් කර ගැනීම. එතකොට මේ වස්තුන් ඇතුළත් කර ගැනීමේදී අපි පළවෙනියටම කළ යුතු වෙන්නේ වගුවක් ඇතුළත් කර ගැනීම. වගුවක් ඇතුළත් කිරීමේදී කරන්නේ මේ දිගහැරලා තියෙන මෙනු එකේ create කියන ටැබ් එකට ගිහිල්ලා table design කියන එක select කරනවා. ඊට පස්සේදී දිගහැරන table එකට අපි ශේත්‍ර නාමයන් හා එම ශේත්‍ර වලට අදාළ දත්ත ප්‍රරූපයන් ලබා දීලා අදාළ attributes එහෙම නැත්නම් ගුණාංග මේ එක එක ශේත්‍රයෙන් ශේත්‍රයේ ගුණාංගයන් අපි සකස් කරනවා. අවසාන වශයෙන් වගුව සේව් කරගන්න ඕනේ. ඔන්න අපේ පළවෙනි වගුව සූදානම්. මේ විදිහට අපි කලින් සකස් කරගන්නා ලද සැලැස්මට අනුව ඔබට දත්ත සමුදාය මුදුකාංගය නිර්මාණය කිරීම නැත්නම් ඔබේ දත්ත සමුදාය නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වගු ප්‍රමාණය ක්‍රියේට් කරගත යුතු වෙනවා. ඊළඟට ප්‍රාථමික අතුරු ශේත්‍රයක් තෝරන්න ඕනේ අපි. ඒ ප්‍රාථමික අතුරු ශේත්‍රය තෝරනකොට අපි සලකන්නේ අපි මේ අතුල් කරන ලද වගුවේ අතුල් කරන ලද දත්තවලදී අපිට වැඩි අනන්‍යතා අගයක් දෙන්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි ප්‍රාථමික අතු ශේෂ්ත්‍රය හැටියට යොදාගන්නේ. උදාහරණයක් හැටියට අපි වැඩිහිටි සමාජයේ මොනවා හරි දෙයක් මේ ඩේටාබේස් එකට අතුල් කරනවා නම් අපි හිතුවොත් පවුල් ඒකක වශයෙන් යැපීම සඳහා සිදු කරන ලබන රස්සාවන් පිළිබඳව හොයනවා නම් අපිට ප්‍රාථමික අතුර හැටියට ඒකීය අනන්‍ය කියන ගුණාංගයන් තියෙන ජාතික හැඳුනුම්පත් අංකය වගේ තෝරගත්ත හැකි ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයට. එහෙමනම් අපේ වැඩේදී අපිට ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය තෝරගන්නකොට වඩාත් ගැළපෙන ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් තෝර ගැනීම අපේ මේ වැඩසටහන නිර්මාණය කරන කෙනාගේ වගකීමක් වෙනවා. ඊළඟට අපි කරන්නේ වගුවට දත් ඇතුළත් කරනවා. එතකොට වගුවට දත් ඇතුළත් කිරීම අපි දැන් මෙච්චර වෙලා තියන් හිටපු ඩිසයින් view එකේදී කරන්න බෑ. එහෙමනම් අපි දැන් view එක වෙනස් කරනවා data sheet view එකක් බවට. data sheet view එකට ගියාම අපිට මෙන්න වගුවක් පේනවා. design view එකේ තිබුණේ අපේ ශේෂ්ත්‍ර නාමයන් සහ ඊට ඉදිරියෙන් එම ශේෂ්ත්‍ර නාමයට අයිති දත්ත ප්‍රරූපය විතරයි. දැන් අපි data sheet view එකට ගියාම මේක දත්ත ඇතුළත් කළ හැකි ශේෂ්ත්‍ර නාමයන් සහිත වගුවක් ආකාරයෙන් අපිට පෙන්වනවා. එහෙමනම් අපි වගුවකට දත්ත ඇතුළත් කරන හැටි දන්නවා. ඉහළ තියෙන ශේෂ්ත්‍ර නාමයන්ට ගැලපෙන්නට අපි විස්තර එහෙම නැත්නම් වගුවට අදාළ රෙකෝඩ ටික ක්‍රමක්‍රමයෙන් ඇතුල් කිරීම සිදු කරනවා. අපිට දිල්හාරමිස් කියලා දුන්නා තනි වගුවක සියලුම දත්ත පවත්වාගෙන යෑමෙන් අපි මහත් අසිරුතාවයන්ට පත් වෙනවා කියලා. ඒ අසිරුතාවයන් අතරේ මිස් කිව්වා දත්ත යාවත් කාලීන කිරීම ආදානය කිරීම දත්ත මැකීම බොහොම අපහසු වෙන බව. එබැවින් අපිට පුළුවන් මේ දත්ත ටික සරල වගු කීපයකට යොදා ගන්න කියලා මිස්සේ වෙලාවේ යෝජනා කරා. එහෙමනම් මේ සරල වගු කීපයකට රැස් කර ගන්නකොට මේ දත්ත අතරේ සම්බන්ධතාව පිට කරන් වෙනවා. මේ විදිහට සම්බන්ධතාව ගොඩනගන්න නම් වගු දෙකක් ගත්තොත් ඒ වගු දෙක අතරේ ශේෂ්ත්‍ර සමාන ශේෂ්ත්‍ර තියෙනවා. එහෙමනම් මේ විදිහට නිර්මාණය කරගන්න සමාන ශේෂ්ත්‍ර සහිත වගු වලින් සමානිත වෙච්ච දත්ත සමුදාය දැන් අපි සම්බන්ධිත දත්ත සමුදායක් බවට පත් කරමු. ඔව් දරුවනේ. අපි දැන් කතා කරනවා සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කරගන්න යනකොට අපි කලින් කතා කරපු ප්‍රාථමික අතර වගේම ආගන්තුක අතර බොහොම වැදගත් වෙනවා. වගු කිහිපයක් අතරේ සම්බන්ධතා ගොඩ නැගුවොත් තමයි අපිට සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කරගන්න වෙන්නේ. මේ වගු අතර සම්බන්ධතා ඇති කිරීමේ ක්‍රමෝපායන් කිහිපයක් තියෙනවා. එහෙමත් නැත්නම් සම්බන්ධතා ඇති කරගත්තම අපිට ඒ සම්බන්ධතා නම් කරන්න පුළුවන්. මේ විදිහට නම් කරන්නයි මේ හදන්නේ. අපි බලමු සම්බන්ධතා වර්ග මොනවද කියලා. ඒක ඒක සම්බන්ධතාවය අපි 1 to 1 සම්බන්ධතාවයක් කියලා හඳුන්වන්නේ මේක දරුවනේ. මෙහිදී වෙන්නේ වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වීම. වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වීමට අපි කියනවා ඒක ඒක සම්බන්ධතාවයක්, එහෙම නැත්නම් 1 to 1 සම්බන්ධතාවයක් කියලා. අපි බලමු ඊළඟ සම්බන්ධතාවය. ඒක බහු සම්බන්ධතාවය. වගුවක එක් රෙකෝඩයක් සම්බන්ධිත වගුවේ රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වුණොත් අපි මේ සම්බන්ධතාවය හඳුන්වනවා ඒක බහු සම්බන්ධතාවයක්, එමත් නැත්නම් one to many relationship එකක් කියලා. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරනවා බහු බහු සම්බන්ධතාවය. බහු බහු සම්බන්ධතාවයකදී වෙන්නේ එක් වගුවක රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වන්නේ නම් හා එම සම්බන්ධිත වගුවේ රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් අපි කියනවා මෙතන තියෙන්නේ බහු බහු සම්බන්ධතාවයක් කියලා. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා එක් වගුවක රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ වගුවේ තියෙන රෙකෝඩයක් මේ වගුවේ තියෙන අපි කලින් සලකන ලද වගුවේ තියෙන රෙකෝඩ කිහිපයක් එක්ක සම්බන්ධ වෙනවා. එහෙමනම් වගු දෙක සලකපුවාම මේ වගුවෙන් එහා වගුවටත් රෙකෝඩ කිහිපයකට සම්බන්ධතාවය තියෙන ලින්ක් එකක් තියෙනවා. ඒ වගේම ඒ වගුවේ ඉඳලා මේ වගුවටත් සම්බන්ධතා කිහිපයක් සහිත ලින්ක් එකක් තියෙනවා. එහෙමනම් දෙපැත්තෙම බහු සම්බන්ධතා තියෙනවා. ඒ නිසා මේකට කියනවා බහු බහු සම්බන්ධතාවය, එහෙම නැත්නම් මෙනු ටු මෙනු රිලේෂන්ෂිප් එකක් කියලා. අපි ඉස්සල්ලත් කතා කරා මේ පාඩමට අදාළව අපෙන් කොහොමද විභාගෙදි ප්‍රශ්න අහන්නේ කියලා. ඉස්සලා මතක් කරා වගේම රෙකෝඩ ගණන, ශේෂ්ත්‍ර ගණන වගේ ප්‍රශ්න වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුළ එකිනෙකට සම්බන්ධ වෙච්ච සම්පූර්ණ වගු කීපයක් දීලා නව රෙකෝඩ එකතු කරන්න, ඒ වගේම
ප්‍රාථමික ඇතුළු ශ්‍රේෂ්ඨය තෝරන්න, ආගන්තුක ඇතුළු ශ්‍රේෂ්ඨය තෝරන්න, මේ වගේ ප්‍රශ්නවලින් ඔයාගේ ප්‍රශ්නය සම්බන්ධිත වෙනවා. මෙහි තියෙන සුවිශේෂී බව වෙන්නේ ඔයාට මේ බොහොම සරලව අහන ප්‍රශ්න කීපයට උත්තර දීලා ඉතා පහසුවෙන් ලකුණු 10ක සීමාව අත්පත් කර ගැනීමේ හැකියාව මේ ප්‍රශ්නය තුළ තිබීම. අපි තෝරගත්ත 287 පිටුවේ තියෙන වගු තුන භාවිතා කරලා විභාගයට අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටික ඔබත් එක්ක සාකච්ඡා කරන්න.
හරි ලක්මාල් සර්. අපි බලමු 287 පිටුවේ තියෙන 930 වගු ටික. පළවෙනි වගුව තියෙනවා ශිෂ්‍ය වගුව කියලා තියෙනවා. දෙවෙනි වගුව ශිෂ්‍ය ක්‍රීඩා වගුව. තුන්වෙනි වගුව තමයි ක්‍රීඩා වගුව. අපිට විභාගෙදී මෙන්න මේ විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලගෙන් අහන්න පුළුවන් මේ වගු තුනට අදාළ වගු දෙකක් නම් කරලා ප්‍රාථමික යතුරු කුමක්ද කියලා. එතකොට ලක්මා සර් මොකද්ද මේකේ උත්තරේ වෙන්නේ?
දිල්හරමිස් මේකෙදී ශිෂ්‍ය වගුවට අදාළව ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය කියන එක තමයි පිළිතුර විදිහට එන්නේ. අපි මේක ලියන්න ඕනේ ශිෂ්‍ය වගුව පුංචි ඉලිකෑල්ලක් ගහලා ඇතුළත් වීමේ අංකය කියන ප්‍රාථමික යතුරු ශ්‍රේෂ්ඨය අපි නම් කරලා යුතු වෙනවා. ඊළඟට මේකෙදි මම තෝරගන්නවා ක්‍රීඩා වගුව. එමනම් ක්‍රීඩා වගුව කියන එක ලියලා පුංචි ඉරිකැලක් ගහලා ක්‍රීඩා අංකය කියන එක ලියන්න වෙනවා.
287 පිටුවේ තියෙන මේ වගු තුනට අදාළව මාස මොකද්ද ආගන්තුක යතුරු වෙන්නේ?
ඔබිලාරමි මේකේ ශිෂ්‍ය වගුව ඇතුළත් වීමේ අංකය කියන ශ්‍රේෂ්ඨය ප්‍රාථමික යතුරු වෙනවා. මේ ප්‍රාථමික යතුරු ශ්‍රේෂ්ඨය ශිෂ්‍ය ක්‍රීඩා වගුවේදී යෙදෙනවා. එහෙමනම් අපි දන්නවා වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවකදී යෙදිලා ඒක අනන්‍යව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් තම මේ වගු දෙක අතරේ මනා සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුළුවන් නම් අපි ඒ යතුරට කියනවා ආගන්තුක යතුරක් කියලා. බලමු දැන් මේ විදිහටම ක්‍රීඩා වගුවත් එක්කත් සම්බන්ධයක් තියෙනවනේ. එහෙමනම් ඔන්න අපි ක්‍රීඩා වගුවේ සම්බන්ධතාවයත් බලනවා. එහෙනම් ක්‍රීඩා වගුවේ ක්‍රීඩා අංකය කියන එක ශිෂ්‍ය ක්‍රීඩා වගුවේ ශේත්‍රයක් විදිහට ඉඳලා තියෙනවා. එතකොට මේ දෙන්න අතරේ සම්බන්ධතාවයක් ඇති වෙලා මේගොල්ලන්ගේ රෙකෝඩ ගැලපීමක් සිද්ධ වෙනවා.
ඊළඟට අපිට මෙහෙම අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයාලට යම්කිසි විස්තරයක් දීලා ඉවරලා යාවත් කාලින කළ යුතු වගු මොනවාද කියලා. මම කියන්නම්කො මේකට පොඩි උදාහරණයක්. එල්ලේ ක්‍රීඩා කිරීමට ගයාම් බුද්ධික කියලා සිසුවෙක් පාසලට ඇතුළත් වූයේ නම් මෙහිදී යාවත් කාලින කළ යුතු වගු මොනවාද?
මේ ජාතිය ප්‍රශ්න නිරන්තරයෙන් විභාග ප්‍රශ්න පත්‍රය තුළ අපි දකිනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම අපි වගුවේ නම විතරයි මෙතනදී ලිවිය යුතු වෙන්නේ. එහෙමනම් ගයන් බුද්ධික කියන සිසුව ඇතුල් කරගන්නවා නම් අපිට ඉස්සල්ලාම ශිෂ්‍ය වගුව යාවත් කාලින කරන්න වෙනවා. ඊළඟට මේකේ එල්ලේ කියන ක්‍රීඩාව ඇතුල් වෙනකොට ක්‍රීඩා වගුවත් යාවත් කාලින කරන්න වෙනවා. ඒ වගේම ශිෂ්‍ය ක්‍රීඩා වගුවත් යාවත් කාලින කිරීමක් සිද්ධ කරන්න වෙනවා.
ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් එසේ යාවත් කාලින කළපු වගු නව රෙකෝඩ් සමග ලියා දක්වන්න කියලා.
ඔව් දුවේ පුතේ. මෙතන තමයි අපි ගොඩක් කලාවට දකින්නේ ඔබේ ප්‍රශ්න පත්‍ර තුළ වරද්ද ගන්න තැන. ඔබ තුළ දැනුම නැතුව නෙවෙයි වරද්ද ගන්නෙ. දැනුම තිබිලා මේක හඳුනාගෙන ලියන හැටි දන්නේ නැතිකම නෙවෙයි වරද්ද ගන්නෙ. මේක නිවැරදිව ලියනකොට අපි ලිවිය යුතු වෙන්නේ වගුවේ නාමය, ශේෂ්ත්‍රවල ශේෂ්ත්‍ර නාම ටික, ඊට පස්සේ ශේෂ්ත්‍ර නාමයට යටිනුයි අපිට අදාළව අලුතෙන් එක් කරන රෙකෝඩයට අදාළ විස්තර ලියන්නේ. එහෙමනම් අපි බලමු මේ ඉස්සල්ලා ප්‍රශ්නෙත් එක්ක ගලපලා මේක කොහොමද අපි ලියාගන්නේ. මම උදාහරණයකට ගන්නවා ශිෂ්‍ය වගුව. එහෙමනම් ඔන්න මම ශිෂ්‍ය වගුව කියන එක උඩින් ලිව්වා. ඊට පස්සේ ශේෂ්ත්‍ර ටික ලියා ගන්නවා. ඇතුළත් වීමේ අංකය, නම, උපන් දිනය. ඇතුළත් වීමේ අංකය කියන තැන පහලින් අපි ලියනවා 14:30. ඊට පස්සේ නම කියන තැන පහලින් අපි ලියා ගන්නවා ගයාන් බුද්ධික කියලා. උපන් දිනය කියන තැන පහලින් ලියා ගන්නවා. එයාට උපන් දිනයක් දීලා නැහැ. ඒතකොට අපිට උපන් දිනයක් ලියන්න වෙන්නේ නැහැ. නමයි ඇතුළත් වීමේ අංකය විතරයි අපි ලියන්නේ. ඊළඟට අපි යනවා ක්‍රීඩා වගුවට. අපි ක්‍රීඩා වගුවට යනකොට මෙන්න අපිට අලුතෙන්ම ක්‍රීඩාවක් එකතු කරන්නයි වෙන්නේ. එහෙනම් ක්‍රීඩා වගුව කියලා ඉහළින් ලියනවා. ක්‍රීඩා අංකය, ක්‍රීඩාව, නිත්‍ය සමාජික සංඛ්‍යාව කියන ශේෂ්ඨ නාම ටික ලියාගෙන ඊට පහලින් ලියනවා S.24 LA නිත්‍ය සමාජික සංඛ්‍යාව 16යි කියලා. ඔන්න ඔය විදිහට ඔබ නිවැරදිව පිළිතුරු ලියනවා නම් ඔබේ පිළිතුරු පත්‍රය සඳහා ලකුණු 10 සීමාව ඔබට අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා.
අපිට තව මෙහෙම ප්‍රශ්නයකුත් අහන්න පුළුවන්. දත්ත සමුදායක විමසුමක් කියන්නේ පැහැදිලි කරන්න කියලා.
ඔව් දිල්ලාරමස්. ඇත්තටම මේ දත්ත සමුදාය ආශ්‍රිත වහන ප්‍රශ්නවලදී අපෙන් අහන දේවල් ටිකක් තමයි වගුවක් යන්න පැහැදිලි කරන්න, විමසුමක් යන්න පැහැදිලි කරන්න, රෙකෝඩයක් යන්න පැහැදිලි කරන්න, ෆෝරමයක් යන්න පැහැදිලි කරන්න කියන ඒවා පිළිබඳව අපෙන් බොහෝ වෙලාවට ප්‍රශ්න යොමු කරනවා. වගුවක් යන්න ඇහුවොත් ඔගොල්ලෝ මේ වෙනකොට දන්නවා පැහැදිලි අවබෝධයක් තියෙනවා. අපි ලියන්නේ ශේත්‍ර වලින් හා රෙකෝඩ වලින් යුක්ත වූ ගුණුවකට අපි වගුවක් කියලා කියනවා. අපෙන් විමසුමක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කරන දෙයක් විදිහටයි හඳුන්වන්න වෙන්නේ. ඊළඟට ෆෝරම් එකක් තිබුණොත් දත්ත ඇතුල් කිරීමට හා දැක්වීමට භාවිත කරන්නේ. තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා තමයි වාර්තා භාවිත කරන්නේ.
එහෙනම් දරුවනේ, අද දින අපේ වැඩසටහනේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. අපි අද සාකච්ඡා කරපු දත්ත සමුදාය පාඩමේ ඔබ විසින් මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු මොනවද කියලා අපි සාරාංශ කරගමු. ඔයාලා මතක තියාගන්න ඕනේ දත්ත සමුදායක් කියන්නේ මොකද්ද? ඒ සඳහා තියෙන නිර්වචනය, ඊළඟට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි මොනවද? දත්ත සමුදායක ලක්ෂණ මොනවද? අපි වගුවක් කියන්නේ මොකද්ද? වගුවක ශේෂ්ත්‍රයක්, රෙකෝඩයක් කියන්නේ මොනවද? ශේෂ්ත්‍ර කීයක් තියෙනවද? රෙකෝඩ කීයක් තියෙනවද? මේ දේවල් ඔයාලා විභාගය සඳහා පිළිතුරු ලිවීමට දැනගත යුතුයි. ඊට අමතරව අපි සාකච්ඡා කරා වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් ප්‍රාථමික යතුරක් කියලා. ඊළඟට ආගන්තුක යතුර. මතකද එක් වගුවක ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම් එම ශේෂ්ත්‍රය තමයි අපි ආගන්තුක යතුරක් ලෙස හැඳින්වුවේ. ඊට පස්සේ ආගන්තුක යතුර මගින් වගු දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක් රිලේෂන්ෂිප් එකක් ගොඩනගෙන බව, වගුවක එක් එක් තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම අපි ඩේටා ඩුප්ලිකේෂන් කියලා හඳුන්වුවා. දත්ත තැම්පත් කිරීමේදී එකම දත්ත වගු කිහිපයක තැම්පත් වීම අපි දත්ත සමරික්තතාවය කියලා හඳුන්වුවා. මේ පිළිබඳව ඔයාලා හොඳින් මතක තබා ගත වෙනවා. ඒ වගේම ඩේටා ටයිප් වර්ග, දත්ත පෙරූප අපි අවසාන වශයෙන් සාකච්ඡා කළ ඔයාලත් එක්ක සම්බන්ධිත දත්ත සමුදායක වගු අතර තිබුණු රිලේෂන්ෂිප් මොනවද? 1:1, 1:many, many:many අපි උදාහරණත් එක්කම තමයි සාකච්ඡා කළේ. ඊට පස්සේ ඔයාලා දත්ත ඇතුළු කිරීමල සහ දැක්වීමට දත්ත ආකෘති පත්‍ර භාවිතා කිරීම, තොරතුරු ලබා ගැනීම සඳහා විමසුම භාවිතා කිරීම, තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වාර්තා භාවිතා කිරීම, ඔන්න ওই දේවල් පිළිබඳ ඔයාලා හොඳින් මතක තබාගත යුතු වෙනවා. ඒ වගේම අපි අවසානයට සාකච්ඡා කරා විභාග ප්‍රශ්න පත්‍රයේ දත්ත සමුදාය පාඩමට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. ඉතින් දරුවනේ, ඔයාලා සියලු දෙනාටම ඊළඟ සතියේ රජරට ගුරුගෙදර වැඩසටහන් සුපුරුදු වේලාවටම 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම සමග එක්වන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලා සියලු දෙනාටම අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සියලු දෙනාටම නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරනවා.